මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්නෝක ශීලයේ සමාදන් වෙන්නේ නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි යසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තපේන බ්‍රහ්මචරියේන සංයමේන දමේන ච ඒතේන බ්‍රාහ්මනෝ හෝති ඒතං බ්‍රාහ්මන මුන්තමන්ති සදහවක් පින්වතුනි සමාජ සම්මතයට අනුව බොහෝ විට කෙනෙකුගේ උස්පත් බව මැනින්නේ උපත ලබාපු සමාජ පරිසරය අනුවයි. බුද්ධ කාලයේ ඉන්දියාවේ දැඩිව බලපෑතුණු කුල බෙහෙදියට පදනම වුනේ උත්පත්ති පිළිබඳ කාරණයයි. කෙනෙක් වසලෙක් හෝ බමුණෙක් වෙන්නේ උත්පත්ති අනුය කියන මතයයි ඒ කාලේ පිළි අරගෙන තිබුණේ. එහෙම නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උත්පත්තිය වෙනුවට ප්‍රතිපත්තිය කෙනෙකුගේ උස් පහත් බව මැනීමේ මිනුම් දණ්ඩ විය යුතු බව ලෝකයාට පෙන්වා දුන්නා. ඒ වගේම ඒකට නිසි ආදර්ශයක් ලබා දුන්නා. මේ අපි මාතෘකා කළ ගාථා ධර්මයේ දේශනා කරන්නට යෙදුනේත් ඒ වගේ අවස්ථාවකයි. රජගහ නුවර වාසය කළ සුනීත කියලා ඉතාමත්ම දුගී මිනිසෙක්, කසල සෝදක වෘත්තියේ යෙදෙන නිහීන කුලයක උපන්න, පහත් කුලයක උපන්න සුනීත කියලා මිනිසෙක් හිටියා. නගරයේ කැලි කසල එකතු කිරීම තමයි මසියාගේ රක්ෂාව. එක දවසක් දා බුදු පියාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලාවදාරනකොට පෙනී ගියා මේ සුනීත තුල රහත් වීමේ පුණ්‍ය ශක්තිය, උපනිශ්‍රේ සම්පත්තිය තිබෙන බව. දැකලා බුදු පියාණන් වහන්සේ එදා සංඝයා වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර ඒ සුනීත කසල සුද්ධ කරන වීදියට පිණ්ඩපාතේ වැඩම කළා. එතකොට බුදු පියාණන් වහන්සේ වඩිනවා දැකලා සුනීත යම්කිසි ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ කසල කද පැත්තකින් තියලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. බුදු පියාණන් වහන්සේ ඇසුවා, මොකද සුනීත මේ දුක්ඛිත ජීවිතෙන් ඇති වැඩේ, නරකද මහණ වුණාම කියලා. ඉතින් සුනීත කියනවා, අප වැන්නමුන් මහණ කරන්නේ කවුද? එහෙම මහණ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරන්න කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ ඒහි භික්ඛු එව මහණ කියලා ඒ විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ සුවිශේෂ පුද්ගලයින්ට දෙන පැවිදි උපසම්පදා ක්‍රමයයි ඒ වචන දෙකෙන් එව මහණ කියලා කියන ඒ වචන මාත්‍රයෙන්ම පැවිද්ද උපසම්පදාව ඒ සුනීත කියන ඒ නිහීන කුලයේ උපන් එකසල ශෝධකයාට දීලා එක්කරගෙන ගිහිල්ලා කර්මස්ථාන භාවනා කර්මස්ථාන ලබා දුන්නා. මේ සුනීත හාමුදුරුවෝ වැඩි කල නොගොස්ම වනාන්තර ගත වෙලා ධ්‍යාන භාවනා වඩලා පංචාභිඥා අෂ්ට සමාපatti ලබාගෙන ඒ වගේම අරහත්ත්වය ලබා ගත්තා. ඒ රහත් වුණු දවසේ රාත්‍රියේ දිවෙන ජාමේ රහත් බව ලැබුවේ. ඒ අවස්ථාවේ ශක්‍රයා දෙවිවරුනුත් බ්‍රහ්ම රාජයනුත් ඇවිල්ලා මේ සුනීත මහරහතන් වහන්සේට වන්දනා කරනවා. එතකොට ඒක දැකලා බුදු පියාණන් වහන්සේ දිවසින් දැකලා තර විදික සිනහාවක් පහළ කළා. විශේෂ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ සිනහාවක් පහළ කරනවා කියලා සඳහන් කරනවා. සිනහාවක් පහළ කරලා මෙන්න මේ අපි මාතෘකා කළ ගාථාව වදාලා කියලා සඳහන් වෙනවා. තපේන බ්‍රහ්මචර්යේන සංයමේන දමේන ච ඒතේන බ්‍රාහ්මනෝ හෝති ඒසං බ්‍රාහ්මන මුත්තමං. තපස තපසින් තපෝ ගුණයෙන් ඒ වගේම බ්‍රහ්මචර්යාවෙන් ඒ උතුම් ජීවිත රටාවෙන් සංයමෙන් සහීලාදී ඒ ගුණධර්ම වලින් ඇති කරගන්න සංයමෙන් ඉන්ද්‍රිය දමණයෙන් මෙන්න මේ කාරණේනුයි මේවායිනුයි කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ තේන බ්‍රාහ්මනෝ හෝති ඒතං බ්‍රාහ්මන මුත්තමං. මෙන්න මේ බමුණුකම මේ බ්‍රාහ්මන බවම තමයි උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහසයි ගාථාව තුල තියෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ සමහර විට සිනහා පහළ කරන්නේ නැත්තේ ඒ සුනීත කියන කසල ශෝධකයා එක පැත්තකින් බලනකොට නියම කසල ශෝධක වෘත්තිය කර නිසායි. මොකද්ද මේ දීර්ඝ කාලයක් සංසාරේ මේ චිත්තසංතානය එකතු වෙලා තියෙන කෙලෙස් කැලි කසල ඔක්කොම සෝදා හැරියා. මෙතෙක් නගරයේ අනිත් අයගේ කැලි කසල සුද්ධ කරමින් හිටි සුනීත මේ කෙලෙස් කැලි කසල නැති කරගෙන නියම විදියට මේ කසල ශෝධක වෘත්තිය ඉවර කරා කියන අදහස වුණත් සමහර විට අපිට ඒක ඉතුර ගන්න පුළුවන්. නමුත් නියම ආකාරයෙන්ම බමුණෙක් වුණේ බ්‍රාහ්මණ තත්ත්වය කියලා කියන්නේ ඒ වචනේ යොදන්නේ උසස් බවට නම් අන්න මෙන්න මේ කියාපු ගුණ ධර්ම සම්පූර්ණ කළ නිසා තපස, බ්‍රහ්මචර්යාව, සංයමය, දමනෙ ඒවා සම්පූර්ණ කළ නිසා ඒක තමයි නියම බ්‍රාහ්මණකම කියලා ආදර්ශයක් ලෝකයාට පහළ කරමින් දක්වා වදාරමින් බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළා. ඉතින් මේ සිද්ධියට යටින් තිබෙන අතීත කර්මයක් පොතපතේ සඳහන් වෙනවා. සුනීත අතීතයේ බොහොම පින් නැති කෙනෙක්. නමුත් එක්තරා අවස්ථාවක, ඒ කියන්නේ බුදුවරුන් පහළ නොවූ අවස්ථාවක, පසේ බුදුවරුන් වැඩ සිටින කාලයක හොඳ කුලවත් පවුලක ඉපදිලා විනෝදකාමී තමන්හා සමාන මේ වයස් ඇති තරුණීන් එක්ක ගමේ සැරිසරන අතරේ පසේ බුදු රජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැකලා නිග්‍රහ කළා. මොකද මේ ශරීරය පුරා වණ හැදිලාද, වෙරද්දක් ශරීරය පුරා පිරවගෙන පිණ්ඩපාතේ යන්නේ නරකද විපාක හැටියට දීර්ඝ කාලයක් නිරේ පැසිලා මනුෂ්‍ය ආත්ම භාව සිය ගණනක ඔන්න ඔය විදිහේ දුගී තත්ත්වයක් පහත්යයි සම්මත කුලයක ඉපදිලා දුගී තත්ත්වයකට පත් වුණු බව කියවෙනවා. මේ සමාජ සම්මතය එහෙම වුණත් මේන් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ ඒ සමාජ සම්මත උස් පහත් භේදය පිළි නොගත්තු බව. ඉතින් ඒ කාරණේ ඉතාමත්ම පැහැදිලිවම ප්‍රකාශ වෙන සූත්‍ර දේශනාවක් තිබෙනවා. පහාරාද කියන අසුරේන්ද්‍රයාට ප්‍රකාශ කළ සූත්‍රයක එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ පහාරාද කියන අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රය මේ සම්බුද්ධ ශාසනය මේ සංඝ ශාසනය මහා සමුද්‍රයට උපමා කරමින් එක්තරා දේශනාවක් වදාලා මේ ශාසනයේ තිබෙන ආශ්චර්ය අද්භූත ධර්ම අටක් මහමෝදේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අද්භූත ධර්ම අටකට සමාන කරමින් එයින් හතරවෙන්න හැටියට දක්වලා තියෙන්නේ මෙන්න මේකයි. යම්සේ පහාරාද ගංගා යමුනා අචිරවතී සරබු මහී ආදී ඒ මහා ගංගාවන් මහා සමුද්‍රයට පැමිණියාට පස්සේ ඒවාට අයිති නාම ගෝත්‍ර ඉවත් කරලා ඒවායින් මිදිලා මහා සමුද්‍ර කියන ව්‍යවහාරයටම පත් වෙනවද්ද මහා සමුද්‍රයේ නමින් හැඳින්වෙන්න ලබනවද? අන්න ඒ විදිහටම මේ සමාජයේ තිබෙන ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන ඒ කුලවල අය මේ ශාසනයට පැමිණිලා මහාන වුණාට පස්සේ ගිහින් නික්ම පැවිදි වුණාට පස්සේ ඒ කුල ව්‍යවහාරයේ පාවිච්චි වෙන්නේ නැත. ඒ වෙනුවට ශාක්‍ය පුත්‍රය ශ්‍රමණ කියන නාමය ලබනවා. ශාක්‍ය පුත්‍රය ශ්‍රමණ කියන නාමය ලබනවා කියලා අන්න අර ශාසනයේ ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කළා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ ඒ සමාජ විප්ලවයක් වගේ පෙනෙන මෙන්න මේ කුල බේදයට එරෙහිව ගත්තු ප්‍රතිපත්තිය නිසා සමහර විට බමුණන්ගෙන් නොයෙකුත් නිග්‍රහ ලැබුණා. කොයිතරම්ද කියද බුදු පියාණන් වහන්සේට පවා. ඒකට සඳහන් වෙන විශේෂ අවස්ථාවක් තමයි ඒ වසල සූත්‍රය නමින් මේ කවුරුත් යම් යම් ප්‍රමාණයට අහලත් ඇති. අග්ගික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා එක දවසක්ද තමන්ගේ ගෙදර මිනි දෙවි පූජාවක් පවත්වනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින ගමනේ මේ බමුණගේ නිවසටත් වැඩම කළා. මේක ඈතදීම දැකලා මේ බමුණා කියනවා මුඩු මහන වසලය ඔහොමව සිටුව කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා බමුණ ඔබ දන්නවද වසලෙක් හෝ වසලෙක් වන්ට හේතු වෙන කාරණා හෝ? මම නම් දන්නේ නැහැ, පුළුවන් නම් මට කියලා දෙන්න කියලා බුදු ගෞතමෙන් කියලා දෙන්න කියලා ආරාධනා කළා. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දීර්ඝ දේශනාවක් පැවැත්තුවා. ඒක එකක් ගැන නොකිව්වත් ඒක සාරාංශ වශයෙන් කියනවනම් සමාජයේ ප්‍රකටව තිබෙන පාප කර්ම, දූෂණ, දුරාචාර, දුසිරිත ඒ සියල්ලම අලලා ඒක එකක්ම වසල ධර්මයක් හැටියට දක්වමින් දීර්ඝ දේශනාවක් පැවැත්තුවා. එහෙම පවත්වලා නිගමන පාඨය හැටියට දක්වෙමින් මේකයි ඒ ගාථාව හැම දිනෙකම වගේ අහලත් ඇති. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. උපතින් වසලෙක් වෙන්නේ නැහැ, උපතින් බමුණෙක් වෙන්නේ නැහැ, කර්මේනුයි වසලෙක් වෙන්නේ, කර්මේනුයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. ඉතින් මෙතන මේ කර්මය කියලා වචනේ යෙදුණු නිසා ඇතම් කෙනෙක් වරදවලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. දැන් අර අපි අතීත ප්‍රවෘත්තියක් කිව්ව නිසා කෙනෙකුගේ අතීත කර්මය කියලා මෙතනින් හැඟෙන්නේ. නමුත් එහෙම විවරණය කරන්න ඉඩක් නැත්තේ මේ ගාථා ප්‍රකාශ කළ හැටියම බුදු පියාණන් වහන්සේකට නිදර්ශනයකුත් දක්වනවා. මේ කර්ම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. මෙන්න මේ මම දෙනවා නිදර්ශනයක්. මේ කර්මයෙන්මයි කෙනෙක් වසලෙක් හෝ බමුණෙක් වෙන්නේ කියන එකට මම නිදර්ශනයක් දෙනවා. මොකද්ද මේ නිදර්ශනය? ඒක ජාතකතාවක් හා සම්බන්ධයි. මාතංග කියන චණ්ඩාලයා චණ්ඩුලා ධ්‍යාන භාවනා වඩලා අභිඥා වඩලා මහා ආශ්චර්යවත් ඒ ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් ශක්තිය ඇති කරගෙන රජවරුන්ගෙන් බමුණන්ගෙන් පවා උපස්ථානිය ලැබුවය. ඒ වගේම දෙවියන් බ්‍රහ්මයන් පවා උපස්ථානියට ආවය. ඒ වගේම මිය පරලෝක ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ උපන්නය. එහෙම දක්වලා ඔන්න නිගමනය හැටියට දක්වනවා. ඊන් පේනවය උපත බාධාවක් වෙන්නේ නැත බ්‍රහ්ම ලෝකයේ උපදීමට. ඊළඟට ඒකම අනිත් පැත්ත දක්වනවා. යම් විදියකින් බ්‍රාහ්මණයින් බමුණන් පාප කර්මවල යෙදෙනවනම් ඒ පාප කර්මවල විපාක වශයෙන් ගර්හාවට ගැරහීමට ලක් වෙනවයි. ඒ වගේම දුගතියට යනවයි. ඒ බමුණාගේ ඒ උපත කියන කාරණය ගැරහීම හෝ දුගතියට යාම හෝ වළක්වන්න සමත් නැත. එහෙනම් අපිට පැහැදිලිව පේනවා. එතකොට මෙතන කර්මය කියලා කියන්නේ ක්‍රියාකලාපය. කර්මය කියලා කියන්නේ ක්‍රියාකලාපය ප්‍රතිපත්තිය කියන ඒ අදහසයි. ඒ ක්‍රියාකලාපය අනුවයි එතකොට කෙනෙක් වසලෙක් හෝ බමුණෙක් වෙන්නේ. ඒ උත්පත්ති අනුව නෙවෙයි කියන එකයි. ඉතින් ওই විදිහට ඒ බුදු පියාණන් වහන්සේ මේ මූල ධර්මය දක්වා වදාලා ඊළඟට ඒ වගේම තව වටිනා සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා මේකට අදාළ කාරණා රාශියක්. එක් අවස්ථාවක මේ බමුණු තරුණයන් දෙදෙනෙක් වාසෙට්ඨ භාරද්වාජ. එක තරුණයෙකුගේ නම වාසෙට්ඨ, අනිත් කෙනාගේ නම භාරද්වාජ. මේ දෙදෙනා සාකච්ඡා කරමින්, කතාබස් කරමින්, අල්ලාප සල්ලාප කරමින් මාර්ගයේ යන අතරේ විවාදයට හේතු වෙන මාතෘකාවක් ඉදිරියට ආවා. මොකද්ද? කොහොමද කෙනෙක් බමුණෙක් වෙන්නේ කියලා. ඉතින් මේකෙදි භාරද්වාජ බ්‍රාහ්මණයා කිව්වා, කෙනෙක් බමුණෙක් වෙන්නේ හත්මුතු පරම්පරාව දක්වාම මව්පිය දෙපසින්ම පිරිසිදු උත්පත්තිය ලැබලා තිබෙනවා නම්, ජාතිවාදයෙන් එහෙම නැත්නම් උත්පත්තිය පිළිබඳ කුල ભેදය පිළිබඳව කාගෙන්වත් ගර්හාවක් නොලැබෙන තත්ත්වයක් තිබෙනවා නම්, අන්න ඒ බඳු කෙනාට තමයි බමුණයි කියලා කියන්නේ. නමුත් වාසෙට්ඨ බමුණු මානවකයා කියනවා, තරුණයා කියනවා, නෑ, කෙනෙක් බමුණෙක් වෙන්නේ සීල ප්‍රතිපත්ති උඩයි. සීලය, වෘත ආදී ඒ ඇති කෙනාට තමයි නියම බමුණා කියලා. මේ දෙන්නා වාද කරනවා. නමුත් තීරණයක් කරගන්න බැරි වුණා. පස්සේ මේ වාසෙට්ඨ තරුණයා යෝජනා කරනවා, මේ ශ්‍රමණ ගෞතමීන් අන්න ඉන්නවා, මේ ශ්‍රමණ ගෞතමීන් පිළිබඳව කීර්ති රාවයක් පැතිරලා තියෙනවා, ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන්. අපි මේ ශ්‍රමණ ගෞතමීන් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගනිමු. යම් ආකාරයෙන් ශ්‍රමණ ගෞතමීන් විවරණය කරනවාද, ඒ ආකාරයට අපි දරා ගනිමු කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ඒ තමන්ගේ විවාදාපන්න කාරණය ඉදිරිපත් කළා. අපි දෙන්න අතර මෙන්න මෙහෙම විවාදයක් තියෙනවා කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ කියනවා, හොඳයි, එහෙනම් වාසෙට්ට මම අනුපිළිවෙලින් ක්‍රමානුකූලව මේකට පිළිතුර දෙන්නම් කියලා. ඔන්න පුදුම විදියට මහ පුළුල්ලන් දෙමින් මේ කුල ભેදයේ පදනම බිඳෙන ආකාරයට කාරණා ඉදිරිපත් කරනවා. ගස්කොළන්, ඒ කියන්නේ තනකොළ, වෘක්ෂ ලතාදීන්, ඒ හැම එකක්මත් ඒවායේ කටගෙන් මනුව උත්පත්ති අනුවම විවිධ ස්වරූප දරනවා. ඒවායේ තියෙනවන්නේ ಜಾති ભેදයක්. උත්පත්ති අනුව ඒවා විවිධත්වයක් දරනවා. ඒවා කිව්වේ නැත්තත්, අපි ගස් වැල්ය කියලා කිව්වේ නැත්තත් ඒවායේ ಜಾති ભેදයක් තියෙනවා. ඊළඟට ඒ වගේම ඔය කුඩා කෘමීන්, ත්‍රිඋපාවුන්, පක්ෂීන්, සර්පයින්, මුහුදේ ඉන්න මාළුවන්, මේ හැම සතාගෙම ඒ සත්ව වර්ගයාගේ විවිධත්වයක් තිබෙනවා අංග පිළිබඳව. ඒ සතුන්ගේ එහෙම, නමුත් මිනිස්යෙන් අතර ඒ තරම් සැලකිය යුතු වෙනසක් නැහැ. මිනිස්යෙන් කියලා ගත්තාම අර කුල ભેදය කුල මේ විදිහට වර්ගීකරණයක් කරන්න විවිධත්වයක් දක්වන්න සෑහෙන වෙනසක් අංගපසංග වල නැහැ. අස්කන්නා ආදී පිළිබඳව, අතපය පිළිබඳව ඒ මිනිස්යෙන් කිව්වහම ඒකම જાතියක්, ඒකම වර්ගයක් කියන අදහසයි එතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඉතින් ඒ විදිහට ජීව විද්‍යාත්මක වශයෙන් කියන්න පුළුවන් ඒ සාධකයක් අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තිරිසන් සතුන් අතර, ගස්කොළන් අතර තියෙන විදිය විවිධත්වයක් මිනිසෙයින් අතර නැත. ඒ නිසා අර බමුණන් ඉදිරිපත් කරන අන්දමේ ಜಾතිවාදයකට ඉඩ නැත. උත්පත්තිවාද පිළිබඳ වෙනසක් පෙන්눔 කරන්න බැරි. ඊළඟට ඒ වගේම තවත් පෙන්눔 කරනවා, දැන් ඒ උත්පත්තිය අනුව නෙවෙයි ඇත්ත වශයෙන්ම වෙනසක් දක්වන්න පුළුවන් වන්නේ. දැන් ඒ ලෝකයේ සම්මුතිය වශයෙන් තියෙනවා විවිධත්වයක් පෙන්눔 කරන ක්‍රමයක්. කොහොමද? ගොවිතැන් කරන කෙනාට කියන්න ඕනේ බමුණයි කියලා නෙවෙයි ගොවියයි කියලා. බමුණෙක් වුණත් ගොවිතැන් කරනවා නම් එයාට කියන්න ඕනේ ගොවියයි කියලා. ඊළඟට නොයෙකුත් විදිහේ ශිල්ප කරනවා නම් ඒතනට කියන්න ඕනේ ශිල්පියයි කියලා. ඊළඟට වෙළඳාම් කරනවා නම් බමුණෙක් හෝ වසලෙක් හෝ ඒවා එයාට කියන්න ඕනේ වෙළෙන්දයි කියලා. යුද්ධ කිරීම ආජීවය හැටියට, ජීවිකාව හැටියට කරන කෙනාට යුද්ධභටයයි කියනවා. හොරකම් කරන කෙනාට කියන්න ඕනේ හොරයි කියලා. බමුණයි කියලාවත් වසලයි කියලාවත් නෙවෙයි හොරා. පුරෝහිතකම් කරන කෙනාට කියන්නේ යාජක. යාජක කියලා කියන්නේ යදින්නා කියලා. ඒකයි එයාට නිසි ව්‍යවහාරය. බමුණත් නෙවෙයි. රජකම් කරන කෙනාට රජා. ඔන්න ඔය විදිහට අර සමාජය තුල නියමාකාරයෙන් සමුතිය වශයෙන් තියෙන එකේ නියම අදහස ඕකයි. ඒ කරන කර්මය අනුවයි. අන්න එතනත් පේනවා කර්ම කියලා කිව්වේ ඒ ක්‍රියාපටිපාටි ක්‍රියාදාමය. ඉතින් අර බොහෝ දෙනෙක් හිතන්නේ මේක අතීත කර්මය කියලා. ඇත්ත වශයෙන් කර්මය කියලා කියන්නේ වර්තමාන දෙයක් ඇත්ත වශයෙන්. චේතනාව හා සම්බන්ධ වර්තමාන. දැන් අපි මේ කර්මය කියලා සාමාන්‍ය එදිනදා ව්‍යවහාරය යොදන්නේ බොහෝ විට කර්ම විපාකේ. කර්ම විපාකයට මේ කර්මය කියලා ව්‍යවහාර කරන්නේ අපි දල වශයෙන්. නමුත් හිතා ගන්න ඕන කර්මය නිතරම වර්තමාන දෙයක්. ඉතින් ඔන්න ඔය විදිහට ඒ අවස්ථාවේ වාසෙට්ඨ බ්‍රාහ්මණයාට උපත පිළිබඳවත් ඒ කාරණා පෙන්නලා ඊළඟට තවදුරටත් ප්‍රකාශ කරනවා. බ්‍රාහ්මණ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම උසස් කියන අදහස නම් ඒ වචනේ යෙදියුත්තේ රහතන් වහන්සේට කියලා. ඊළඟට රහතන් වහන්සේගේ ගුණ සම්භාරයේ විදිහට දක්වලා අන්තිමට ඊළඟට මේකේ නියාම ධර්මයක් වශයෙන් කෙටි නමුත් මහ පුදුම විදියේ සිද්ධාන්තයක් ඉදිරිපත් කරනවා. මේ කම්මනා වත්තති ලෝකෝ කම්මනා වත්තති පජා කම්ම නිබන්ධනා සත්තා රතස්ස ආනීව යායතෝ. මේ ගාථාව ඊටම අර්ථවත් නිසායි අපි ඒක විශේෂයෙන් මතක කරලා ගත්තේ. කම්මනා වත්තති ලෝකෝ, මුළු ලෝකයේම පවතින කර්මේනුයි. කම්මනා වත්තති පජා, මුළු සත්ව ප්‍රජාවම කර්මය මූල ධර්මය කරගෙන කර්මය අනුවයි පවතින්නේ. කම්ම නිබන්ධනා සත්තා, සත්වයින් කර්මයට බැඳිලා ඉන්න කොයි ආකාරයටද ඔන්න දෙන උපමාව. රථස්ස ආනීව යායතු, ගමන් කරන රථයක ජංගම රථයක කඩයණිය වගේ.
ඒකළු තුනින් හුඟක් අපට කාරණා එකතු කර ගන්න පුළුවන්. ගමන් කරන රථයක කඩෑණිය කියන එක රෝදේ කරකැවෙන ඉඩ දෙන එකක්. ඉතින් ඒ විදිහට අපි සමාජය ගැන හිතුවොත් දැන් මේ කාලේ ප්‍රගතිය ආදී ඔය වචන යෙදෙනනේ ඉදිරියට යාම පිළිබඳව. අන්න ප්‍රගතිශීලී ප්‍රගතියට ඉඩ දෙන විදිහේ මූල ධර්මයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා. කර්ම වෙනුවට ජාතිය කියන එක ගත්තොත් ඒක කඩෑණිය කරගත්තොත් ඇන හිටිනවා. ගමන ඇන හිටිනවා. ජාතිය ඒ උපත වෙනස් කරන්න බෑනේ කෙනෙකුගේ. නමුත් කර්මය වෙනස් කරන්න පුළුවන්. හොරෙක් වෙලා හිටපු කෙනෙකුට හොරකම ඇතහැරලා හොඳ ඒ අනිත් හොඳ දේවල් කරන්න පුළුවන්. අර ගොවි තැන කරපු කෙනාට ඊනට වෙලෙන් දෙක් වෙන්න පුළුවන්. ඉතින් අනිත් ඒවා පිළිබඳව අන්න කර්මානුවයි. එතනින් පෙන්නුම් කරනවා. ඒකට කර්මය කියන එක ඒ ක්‍රියාදාමයේ අනුව කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒකින් සමාජයේ තිබුණු අනම්‍ය නවන්න බැරි විදිහේ ඒ මූල ධර්මය, ජාති මූල ධර්මය, උත්පත්ති මූල ධර්ම වෙනකොට බුදු පියාණන් වහන්සේ සුඛනම්‍ය නවන්න පුළුවන් විදිහේ ප්‍රගතියට හේතු වෙන විදිහේ මූල ධර්මයක් මතු කරලා දුන්නා. කර්මය අනුමයි. ඒ කර්මය කියන එක සමහර විට ඒ කරන ක්‍රියා ප්‍රතිපාටිය ඒකේ එදිනදා දැන් අර කියෝයි සමාජ විද්‍යාත්මක වශයෙන් බලනකොට රැකී ආරක්ෂා පිළිබඳව. ඊළඟට අර හොරකම ආදිය ගැන කියනකොට එම් පේනවා ආචාරවාදාත්මක ආචාර ධර්ම කියලා කියන්නේ මේ හොඳ නරක පිළිබඳ කාරණා. ඒ වන්වත් එතනත් ඒ කර්මය කියන පුළුල් වචනට අහු වෙනවා. ඒ කොයි එකත් අන්න කඩෑණිය කඩෑණිය වගේ. ඒකට සම්බන්ධයි මුළු මහත් සමාජයේ ප්‍රවර්තනීය සමාජීය පැවැත්ම කියලා ඒ විදිහට බුදු පියාණන් මහසේ විශේෂ මූල ධර්මයක් ඉදිරිපත් කරව අදාළා. ඉතින් ඒ වගේම තවත් නොයෙකුත් විදිහේ සූත්‍ර දේශනාවල මේ කර්මයට අදාළ කාරණා සඳහන් වෙනවා. තවත් අවස්ථාවක් පෙන්වුම් කරනවා බුදු පියාණන් වහන්සේට නිග්‍රහ වුණු වගේ අවස්ථාවක්. සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා සුන්දරිකා කියන ගඟ ළඟ එක දවසක් උදෑසන ගිනි දෙවි පුද පවත්වනවා, යාග හෝමයක් පවත්වනවා. බුදු පියාණන් වහන්සේට පෙනී ගියා මේ සුන්දරික භාරද්වාජ බමුණට රහත් වෙන්න උපනිශ්‍රේ සම්පත්තිය තියෙන බව. ඒක දැකලා බුදු පියාණන් වහන්සේ කලින් මේ ස්ථානයට වැඩම කළා. හිස වහගෙන ගහක් මුලට වෙලා භාවනා කරනවා. ගහක් මුලක වැඩ වුණා හිස වහගෙන. ඉතින් බමුණ අර මහා බ්‍රහ්මයාට කිරිබත පූජා කරලා ඉතුරු හරිය තවත් කවුරු හරි බමුණිකට දෙන්න ඕන කියලා බමුණ කියන්නේ ඉතින් බ්‍රහ්මයාගේ පුතුනේ පියාට දීලා දැන් ඉතුරු හරිය පුතෙකුටවත් දෙන්න ඕන කියලා වටපිට බැලුවා. බලනකොට මේ හිස වහගෙන ඉන්නවා හිතුවා සමහර විට බමුණෙක් මේ රාත්‍රිසේ භාවනා කරපු කෙනෙක් වෙන්න ඇති කියලා කිට්ටුවට ගියා. යනාත් එක්කම බුදු පියාණන් වහන්සේ හිස විවෘත කළා. ඊළඟට දැක්ක හැටි කෙනා අපොයි මේ මුඩුමානෙක් නේ කියලා ආපසු යන්න හැදුවා. යන්න හදන ගමනේ ආයෙත් කිසුන සමහර විට හිස මුඩු කරලා තියුණාට බමුණෙක් වෙන්න ඉඩ තියෙනවා. කොහොමද ගිහිලා ආන්න ඕන මොන උප්පත්තියද කියලා. මොකද්ද ජාතිය කියලා. ගිහිලා ඇහුවා භවත්නි ඔබේ උප්පත්තිය මොකද්ද? උපත මොකද්ද කියලා. ජාතිය මොකද්ද කියලා ඇහුවේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම බ්‍රාහ්මණයෙක්වත් නෙවෙයි රජපුත්‍රයෙක්වත් නෙවෙයි වෛශ්‍යයෙක්වත් නෙවෙයි වෙන කුලයක කෙනෙක්වත් නෙවෙයි මම ගිහි ගෙවල් ඒ සමාජයේ ඒවයින් ඉවත් වෙලා ඒ ලෝකයේ නොඇලි ජීවත් වෙන ගුණධර්ම රකින කෙනෙක් කියන හැඟීම දුන්නා කියලා ඊළඟට ගිය සංවාදයේ තුලින් අර සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වෙලා ඊළඟට ආරාධනා කරන බුදු පියාණන් වහන්සේට එහෙනම් භවත් ගෞතමීන් වහන්සේ මට කියලා දෙන්නේ මේ යාග පිරිබතේ ඉතුරු හරිය දෙන්න සුදුස්සා නියම ආනිසංස ලබා ගන්න සුදුස්ස කවුද කියලා. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙමනම් බ්‍රාහ්මණය උපත ගැන අහන සිරිතන අතහරින්න. උපත ගැන අහන්න එපා චර්යාව ගැන අහන්න. මා ජාතින් පුච්චේ චරණං ච පුච්චේ. ජාතිය උපත ගැන අහන්න එපා චරණය ගැන අහන්න චර්යාව ගැන අහන්න. කියන මූල ධර්ම කියලා මොකද ඒකට හේතුව? ඊළඟට ඒක තමයි උපමාවක් දෙනවා. දැන් ඒ කාලේ සිරිතක් තිබුණා මේ පින්නතුන් මේක දන්නේ නැහැ. දැන් ගිනි පෙට්ටි කියන එකෙන් ගිනි කූර ගැහුවා ඇති ගින්දර එනවා. එච්චර ලේසි නෑ අතීතයේ ගින්න මතු කරගන්න. වේලිච්ච දී කෑලි දෙකක් එකට ගැටලා බොහොම වෙලා ඒක ගැටලා තමයි ගින්නක් ඇති කරගන්නේ. ඉතින් ඒ උපමාවෙ මෙතෙන් දිගන්නේ ඕනෑම දීයකින් ඒ ගින්න ඇති කරගත්තු ගින්නක වෙනසක් නෑ. ඒ ගිනි අතර වෙනසක් නෑ. ගේ දී වර්ගයක කුමක් හෝ වේවා ඒවා ගැටීමෙන් ඇති කරගන්න ගින්න ඒ එක එක විවිධ දී වර්ග ඒවායින් කොයි එකෙන් ගින්න පැන්නම් ගත්ත ඒ ගින්නේ වෙනසක් නෑ. එන ඒ උපමාවෙ මෙතෙන් දෙන්නේ. ඒක තවදුරටත් විග්‍රහ කරන තවත් අවස්ථාවක ඒක අනුව ඊළඟට ප්‍රකාශ කරනවා අන්නේ ලීය කුමක් හෝ ඒවා එයින් පැන නගින ගින්න වෙනසක් නැති වාසේ පහත් කුලයක කෙනෙකු හෝ ඒ ගුණධර්ම රැකලා උතුම් තත්වයට පත් වුණාට පස්සේ අන්න බ්‍රාහ්මණ තත්වයට පත් වුණාට පස්සේ වෙනසක් නැහැ කියලා ඒ එතෙන්දිත් අර කුල දෙදේ පදන උගින්දෙන ආකාරයට කාරණා විග්‍රහ කරලා ඊනාට දීර්ඝ වශයෙන් රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණත් විශේෂයෙන්ම තථාගත තමන් වහන්සේ පිළිබඳවම තමයි තමත් තථාගතයන් වහන්සේ මෙන්න මේ ගුණ ඇති කෙනා මේ කෙනු ඇති කෙනා මෙයාම තමයි නියම බ්‍රාහ්මණයා කියන ඒ විදිහට මේබඳු ඒ ගුණ ඇති කෙනාටම තමයි අර යාග කිරිබතේ ඉතුරු කොටස දෙන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ දීර්ඝ දේශනාවක් වදාළා. එතකොට බැලුවහම බුදු පියාණන් වහන්සේ මේ තමන්ගේම ගුණ කිව්වා වගේ. නමුත් ඒ කිව්වේ කිරිබත් ලබා ගන්න නෙවෙයි. මොකද ඒක පෙන්නුම් කරන අවස්ථාවේ ඒ ඔක්කොම අහලා අර සුන්දරික භාරද්වාජි බ්‍රාහ්මණයාට බොහොම ශ්‍රද්ධාව ඇති වෙලා, එහෙනම් මම බොහොම හරි වාසනාවන්තයි මට භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණ එක. මෙන්න එහෙනම් කිරිබත් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. මම මේ ගාථා කියලා ලබා ගන්න කිරිබත් මට සුදුසු නෑ, බුදුවරුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක දෙන්න වෙන කවුරු හරි අර ක්ෂීණ ආශ්‍රව රහතන් වහන්සේ කෙනෙකුට පූජා කරන්න. එතකොට යම් පිට පේන බුදු පියාණන් වහන්සේත් නේද ධර්මය ප්‍රකාශ කළේ. අර බමුණට රහත් බව ලබා දෙන්න ධර්මය ප්‍රකාශ කළා මිසක් අර කීබත් ටිකට තමන්ගේ ගුණ කිව්වේ නැහැ. ඒකයි බුදුවරුන්ගේ චාරිත්‍රය ඒ විදිහේ ගාථා කියලා ලබා ගන්න දේ පිළිගන්නේ නැත්තේ කියලා ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා තුන්රුවන් ගිහිල්ලා ඒ උපාසකෙක් වුණා නෙවෙයි, අන්තිමට පැවිද්ද ඉල්ලලා අන්තිමට රහත් බව පව ලබා ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට එතනුත් පෙන්නුම් කරන බුදු පියාණන් වහන්සේ අර කුල බෙහෙදේ පිළිබඳව දැරූ අදහස. තවත් අවස්ථාවක පසේනදී කෝසල රජුරෝ බුදු පියාණන් වහන්සේ එක්ක ධර්ම සාකච්ඡා කරන අතරේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන ත්‍රිවිධ කුලයේ අය පැවිදි වෙලා උග්‍ර අන්දමින් වීරිය වැඩම නම් භාවනා කරලා වීරිය වැඩුවට පස්සේ ඒ ලබන ප්‍රතිඵලයේ වෙනසක් තිබෙනවද ඒ කුල අනුව? එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා නෑ, ඒ ලබන විමුක්තිය එකයි. සැඬොලෙක් වුණත් බ්‍රාහ්මණෙක් වුණත් මහණ වුණාට පස්සේ තැහෙන වීරයෝදලා ඒ தත්ත්වය ලබා ගත්තාම ඒකේ විමුක්තියේ වෙනසක් නැත කියලා එතෙන්දී යන්න ගින්න පිළිබඳ උපමාව වඩාත් සවිස්තර බුදු පියාණන් වහන්සේ දක්වනවා. තම්සේ මහරජ සල්ලියකින් සල්ලි දෙකක් ගැටලා ඇති කරගත්තු ගින්න, අඹලි දෙකක් ගැටලා ඇති කරගත්තු ගින්න, දිඹුල්ලි දෙකක් ගැටලා ඇති කරගත්තු ගින්න, ඒවායේ වර්ණය පිළිබඳව හෝ ළඟට ආලෝකය පිළිබඳව හෝ වෙනසක් තිබෙනවද නැත? ඒකේ වෙනසක් නැහැ. අනේ වගේ කොයි කුලයකින් ගිහිල්ලා හෝ ඒ ධර්ම සම්පූර්ණ කරා නම් විමුක්තියේ වෙනසක් නැත. ඉතින් මෙන්න මේ ප්‍රතිපත්තිය ව්‍යවහාරයට ආවේ බමුණන් අතර කුල හතරේම පිරිසුදු බව. චාතුවන් නිසුද්ධි කියලා කියනවා. කුල හතරම පිරිසුදුයි කියන එකයි බුදු පියාණන් මහසගේ ප්‍රතිපත්තිය. පිරිසුදු කියලා කියන්නේ කුල හතරේම ආයට පිරිසුදු වෙන්න පුළුවන්. මොකද බමුණන්ගේ අදහස තියෙන්නේ බමුණන්ට විතරයි මේ පාරිශුද්ධිය ලබන්න පුළුවන් වෙන්නේ, වෙන කුලවලට බෑ කියන දැඩිව ගත්තු මතයක් තිබුණා බමුණන් අතර. බුදු පියාණන් වහන්සේ පෙන්වුවා කුලය කෙසේ හෝ ඒවා අර ඒකට අවශ්‍ය කාරණා සම්පූර්ණ කරනවා නම් කෙනෙකුට ශුද්ධිය ලබන්න පුළුවන්. සිව් කුලයටම ශුද්ධිය ලබන්න පුළුවන් කියන ඒ අත්ත වශයෙන් මහා පුදුමන්දමේ විමුක්ති කාරක ප්‍රතිපත්තියක් මේ ශාසනයේ තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් මේකටත් බොහෝ දෙනා බමුණන් අතර අප්‍රසාදයක් ඇති වුණා. කොයිතරම්ද කියතොත් තවත් අවස්ථාවක් සඳහන් වෙනවා. සවැත් නුවරට ඒ පළාත්වල බමුණන් රැස් වෙලා සම්මන්ත්‍රණයක් වගේ ලොකු සභාවක් පැවැත්තුවා. ඒ අවස්ථාවේ මේ බමුණන් සාකච්ඡා කරනවා මේ ශ්‍රමණ ගෞතමීන් මේ චාතුවන් නිසුද්ධි කියලා කියන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා මේ අපේ බමුණු මතවලට විරුද්ධව. ඒක නිසා මේක කවුද මේකට භවත් ගෞතමයන් එක විවාද කරන්න සමර්ථ කියලා කල්පනා කරලා සවැත් නුවරම ඉන්න අස්සලායන කියන අවුරුදු 16ක බ්‍රාහ්මණ තරුණියක වේද ධර්ම හොඳට ඉගෙනගත්තු උගත්තු ඒ තරුණිය තමයි මේ බ්‍රාහ්මණවකිය තමයි මේකට සුදුසු භවත් ගෞතමයන් එක වාද කරන්න කියලා හම් වෙන්න ගිහිල්ලා ඒ අස්සලායන බ්‍රාහ්මණ තරුණියට ආරාධනා කළා. ඔබ මේ තරම් දක්ෂයෙක්, ඔබට පුළුවන් මේ භවත් ගෞතමයන් එක මෙන්න මේ අර සතර කුලයේ මේ අය සුද්ධයි කියන සුද්ධිය ලබන්න ශාමත්‍ය කියන ඒ මතය ගැන වාද කරන්න කියලා බුදු පියාණන් වහන්සේ එක්ක වාද කරන්න කියලා ආරාධනා කළා. එතකොට මේ අසලායන කියනවා ශ්‍රමණ භවත් ගෞතමීන් ධර්මවාදී කෙනෙක් එක්ක වාද කරන එක ලේසි නෑ කියලා ඒක ප්‍රතික්ෂේප කළා. දෙවෙනුවත් තෙවෙනුවත් ආරාධනා කළා බමුණන්. බොහොම දැඩිව ඉල්ලා සිටියා. අන්තිමට මේ ඒ තුන්වැනි වරට ප්‍රතික්ෂේප කරාම කිව්වා ඇයි මේ යුද්ධයට යන්න කලින් පරාජය වෙන්නේ, ගිහිල්ලා ඒක කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔන්න එහෙනම් ඔය කට්ටිය කියනවා නම් මම යන්නම් කියලා අසනායන බ්‍රාහ්මණ ගිහිල්ලා බමුණු පිරිසක් එක්ක බුදු පියාණන් වහන්සේට ඒ බමුණු මතය ඉදිරිපත් කළා. මොකද්ද බමුණු මතය? මෙන්න මෙහෙම අපේ බ්‍රාහ්මණීන් කියනවා. මොකද්ද? බ්‍රාහ්මණයින්ම තමයි තුම් කුලය. බ්‍රාහ්මණීන්තරයි සුපිරිසුදු වෙන්න පුළුවන්. බ්‍රාහ්මණීන් තමයි මේ බ්‍රාහ්මයින්ගේ දරුවන්, බ්‍රාහ්මයින්ගේ මුඛයෙන් උපන්, බ්‍රාහ්මයින්ගේ නිර්මාණ කරන ලද කියලා ඒ දෙට අර බමුණු මතය ඉදිරිපත් කළ බමුණන් පිළිබඳව. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පියවරෙන් පියවර ඒ ඉදිරිපත් කළ තර්ක ඒවා නිෂ්ප්‍රභා කරන විදියට කාරණා දැක්වුවා. පළමිනිවන්ම දැක්වේ දැන් මේ බමුණන් කියනවා තමන් මේ බ්‍රහ්මයාගේ උපන් කියලා. බමුණන් හොඳට දන්නවා මේ බැමිණියන් තුලින් මේ දරුවන් බිහි වෙන බව. ඒ බව දැන දැනත් මේක කීම ඒ තර්කානුකූල නෑ කියලා පළමුවෙන්ම ඒක ප්‍රකාශ කළා. ඊළඟට ඒ වගේම මේ විශ්ව සාධාරණ විදියේ වර්ගීකරණයක් නෙවෙයි මෙන්න මේ කුල ભેදය. මොකද ඊළඟට කියනවා යෝන කාම්බෝජ කියන ඒ රටවල් වල ඒ ප්‍රදේශවල ඔබ හැම දන්නව නේද ආර්ය දාස කියන කුල දෙකක් විතරයි තියෙන්නේ. ඒ වර්ග දෙකක් විතරයි තියෙන්නේ. ආර්ය දාස කියලා කියන නමක් නෙවෙයි, ආර්යනුයි දාස කියලා කියන කොටසකුයි. ඉතින් මෙන්න මේ ආර්යයන් ආර්යයන් කියන්නේ එතකොට ඒක උතුම් කියන අදහසනේ ලොකු කියන අදහසනේ තියෙන්නේ ඒගොල්ලෝ තමයි ලොක්කෝ. දාසයෝ කියන්නේ අර අනිත් අඩු කට්ටිය. ඉතින් එහෙම හිතාගනිමු. ඊළඟට කියනවා නමුත් එතන වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. කලින් ආර්යයන් වෙලා ඉඳලා පස්සේ දාසයින් වෙනවා. දාසයින් වෙලා ඉඳලා ආර්යයන් වෙනවා. අපිට හිතා ගන්න තියෙන්නේ දැන් යුද්ධයක් ඇති වුණා, සටනක් ඇති වුණා. ඒකෙදි ආර්යයන් පරදුණා. දාසයින් ඉස්සරහට ආවා. එතකොට ඒගොල්ලෝ ආර්යයන් වෙනවා. අරගොල්ලෝ දාසය වෙනවා. ඔය විදිහට ආර්ය දාස ප්‍රශ්නේ තුලින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ කුල ભેදය ඒක નિરර්ථක දෙයක්. ඒක සමාජයේ ස්ථිර වශයෙන් ගත යුතු දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඔය විදිහට පෙන්වන්න කළා තවත් හේතු රාශියක් දක්වනවා. දැන් ප්‍රාණඝාත අදින්නාදාන ආදී වශයෙන් දැක්වෙන මේ පින්නතුන අහලා තියෙන දස අකුසල් තියෙනවනේ. කයින් හෝ වචනෙන් හෝ සිතින් මිත්‍යා දෘෂ්ටි ආදී දක්වන ඒ අකුසල් යම් කිසි විදියකින් බමුණන් ඒ අකුසල් වල යෙදෙනවා නම් ඒ නිසා දුගතියට යාම වළක්වන්න පුළුවන් දේ බ්‍රාහ්මණ උත්පත්තියෙන්. උත්පත්ති මාත්‍රයෙන් එයා මිදෙනවද? තමන් කරන ගාන. එතකොට අර වාසෙට බ්‍රාහ්මණයා නැත කියලා ඒක පිළිගන්න වෙනවා. ඒ කියන්නේ පාප කර්ම කළොත් බමුණට හෝ වේවා තැඬුලට හෝ වේවා දුගතියට යන්න වෙනවා. ඊළඟට අනිත් පැත්තේ කුසල් කර්ම කළොත් බමුණෙක් හෝ වේවා වසලෙක් හෝ වේවා සුගතියට යන්න වෙනවා. එයින් පේනවා එතකොට එතනත් ඒ ಜಾති ඒ සිද්ධාන්තය නිර්ාර්ථක දෙයක්, නිෂ්ඵල දෙයක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. ඉතින් ඔය විදිහට එතන අපිට මේ හිතා ගන්න පුළුවන් අර ජීවිතාත්මක සාධක වගේම මෙතනත් අර ආචාරාත්මක එහෙම නැත්නම් අර ගුණධර්ම ආධ්‍යාත්මික පක්ෂය ගැන හිතලා බැලුවහම ලෝකයේ හැම දෙනාටම මහ පුදුම අන්දමේ විමුක්ති කාරක විද්‍යාවේ සිද්ධාන්තයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. උපත කෙසේ හෝ ඒවා ඒ අය තුල තිබෙන්න පුළුවන් අර කියාපු තත්ත්ව ලබා ගන්න ශක්තියෙන්. ඉතින් බුදු ඇසට පෙනී ගියා මේ ඇත්ත වශයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේට බුදු අපි බුදුරජාණන් වහන්සේට අපි බුදු පියාණන් වහන්සේ කියන වගේම සමහර විට කියන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කියලා. ඉතින් අර තිලෝගුරු කියන වචනයත් ගැන හිතලා බලනකොට බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් ලෝකය දිහා බැලුවාම පේන්නේ පන්ති කාමර වෙන්නකල පාසලක් වගේ. පන්ති කාමර වෙන්නකල පාසලක් වගේ. ඉතින් මේකේ අර දැන් ඔය නොයිකුත් වචන තියෙනවා අපි හෝඩියේ කියන එකට. ඒ විදිහේ ළමා අවධියේ ඉන්න අය කවුද, ඉහළ ශ්‍රේණිවල ඉන්න අය කවුද කියන එක සමාජයේ හිතන විදිය නෙවෙයි. බුදු ඇසට පෙනී ගිය එහෙම පිටිම වෙනස්. ඒක අනුව තමයි අර සුනීත පෙනී ගියේ. මහා කරුණා සමාපatti ඒ මහා කරුණා සමාපattiට සම්වැදුණු අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට පෙනෙන්නේ අන්න අර පන්තියේ ඉස්සරහට එන්න ඕන කෙනා. එදාට පාඩම දෙන්න ඕන කෙනා. එදාට විශේෂ පාඩම දෙන්න ඕන සුද්ධා බුදු පියාණන් වහන්සේට පෙනෙන මහා කරුණා සමාපත්තිය. ඉතින් ලෝකෙට පේන්නේ අන්න අර කසල සෝදකේ. එහෙම නැත්නම් වසලේ ඔය විදිහටයි පේන්නේ. ඒක මේ කර්මයේ තියෙන මහ පුදුම අවුල් ස්වභාවයක් ඒක. දැන් විතර ඒ යම් කිසි උත්පත්තිය ලබා දෙන කර්මයක් තියෙනවා. ඒක අනුවයි අර ලෝකියා මනින්නේ. නමුත් ඒ පුද්ගලයා අතුල සැඟවිලා තියෙන අතීතයේ වටිනා පුණ්‍ය ශක්තියින් ඒවා මතු කර දීමයි තථාගත බුදු පියාණන් වහන්සේ කෙනෙකුට කරන්න පුළුවන් විශේෂම මහා බුද්ධ පුදුම වන්දනේ බුද්ධ කෘත්‍යය. මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේට තියෙනවා අර මහා කරුණා සමාපatti ඥානය වගේ ආසයානුසය ඥානය කියලා. පුබ්බේ නිවාසනුස්සති ඥානය කියන එක මේ පින්නතුන් කවුරුත් අහලත් ඇති යම් යම් ප්‍රමාණයට පෙරවිසු කඳ පිළිවෙල පෙරවිසු ආත්ම භාව පේනවා. ඒක අනිත් සංඝයා වහන්සේලාත් අනිත් රහතන් වහන්සේලාත් ඇතැම් මේ අවිඥාලාභී රහතන් වහන්සේලාට යම් යම් ප්‍රමාණයට තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේට ඒක ඉතාමත්ම සුපිරිසුද්ධව තියෙනවා පමණක් නෙවෙයි. ඒකටත් වඩා ගැඹුරු කාරණයක් තමයි ආශය අනුසය ඥානය. ඒ පුද්ගලයාගේ අපි කියනනම් ප්‍රවණතා එහෙම නැත්නම් ඒ වායේ ඇතුළත තියෙන ශක්තියෙන්, සංගවුණු ශක්තියෙන්, සහජ ශක්තියෙන් කියලා අපි කියන දේවල්. අන්න ඒ ඔක්කොම බුදු පියාණන් වහන්සේට ඒ හිත යොදනකොටම පෙනී යනවා. අන්න ඒ අනුව තමයි බුදු පියාණන් වහන්සේ මේ කුල ભેදය නිෂ්ප්‍රභා කළේ. මේක මේ උඩින් පේන ඒකත් කතරකාරු කුල නොවන මාන්නේ නැති කරගත්තු ඒක කියන්නේ මේ සම්මුතියක් පමණයි. ලෝකයා නොදත් කමින් නැති කරගත්තු බෙදීමක් විග්‍රහයක් පමණයි, සමාජ විග්‍රහයක් පමණයි කියලා ඒ විදිහට ඒ බමුණු මතේ බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට අන්න මතු කරලා දුන්නා අපි අර මතක් කරන්නේ කර්මය කියන එක නිතරම වර්තමාන එකක් බව, චේතනාංගික එකක් මම වදාන කියන එක තුල තියෙන්නේ කර්මය කියන එක නිතරම චේතනාව හා සම්බන්ධයි. වර්තමාන දෙයක් ඒක. ඇතම් කෙනෙක් මේක අතීත කර්මය කියලා හිතා ගන්නවා. අතීත කර්මයට විපාක තියෙන බවත්. නමුත් මේ වර්තමාන මොහොතේ ඒ කරන දේ අනුව ඒ පුද්ගලයාගේ ජීවිත පරිවර්තනයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ පරිවර්තනයට අත දීමටයි බුදු පියාණන් වහන්සේ එතකොට අන්න අර විදියට ඉදිරිපත් වෙන්නේ. හිස වහගෙන හරි ඉදිරිපත් වෙලා වසලිය කියන වචනේ ලබාගෙන හරි මුඩු මහාන කියලා නිග්‍රහය ලබාගෙන හරි අර පුද්ගලයාට උදව් කරන අදහසින් නෙවෙයි බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව අර උපාය කෞශල්‍ය ඥානය යොදලා හික්මවන්නේ පුද්ගලයින්. මේ තුලින් අපිට මේ සමාජයට ඉගෙන ගන්න ලොකුක් පාඩම් තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි මේ සමාජයේ පැත්ත බලනකොට අද දවසේ ගැන හිතලා බැලුවත් රාමදීව විතර ඉන්දියාවේ පමණක් නෙවෙයි අපේ රටේ පවා මේ පතු දෘෂ්ටි කෝණය තුල කුල බෙහෙද ආදී මේ දෘෂ්ටි කෝණය තුල මිනිසෙන් හිර වෙලා ඉන්නවා. ඒක තුලින් වැඩෙන්නේ මොකද්ද? මාන්නය එක පැත්තකින්, මාන්නය වගේම ඊළඟට ඊර්ෂ්‍යාව අනිත් පැත්ත. ඊර්ෂ්‍යාව. මොකද නිහින කුල, පහත් කුලයේ කියලා පහත් යයි සම්මත කුල. ඒ වායය අය උසස් තත්ත්ව ලබනකොට උත්සාහයෙන් ඉගෙන කියාගෙන නිරතර ලබනකොට අන්න අර අසල් වාසී ඒ අර උසස් කුලයේ කියලා සම්මත කරගත්තු අය තුල ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මේ අපෙන් මෙහෙම මෙහෙම කරපු ගත්තිය අපෙන් මේ ලබා ගත්තු කියන දැන් මේ මේ විදිහට ලොකු ලොකු බංගලාවල වාසය කරනවා කියලා ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. ඒ වෙනුවට අන්න අපි ධර්මයේ හරි ආකාර තේරුම් ගත්තනම් හිතන්න තියෙන්නේ අන්න අර බුද්ධලයා උත්සාහයෙන් අර තමා තුළ තිබුණු සහජ ශක්තිය මතු කරගත්තා. මේ සංසාරයේ අප හැමදෙනෙක් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා යම් කිසි දුගී පුරුෂයෙක් හමු වුණාම මෙන්න මෙහෙම හිතන්නේ මමත් අනන්ත කාලයක් සංසාරයේ මේ තත්ත්වයේ ඉන්නේ. ඒක අවස්ථාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන යම් කිසි දුගී මිනිසෙක් දැකලා අපි හිතමු දැන් පාරේ යනකොට ඔය නගරයේ කිහිම යනකොට පදික වේදිකාවල අතපය නැති ඒ තවනමිකුත් විදිහේ නානාවිධ පුද්ගලයන් දකිනවා. ඉතින් ඒ දැකලා යමක් දෙන්න තියෙනවා නම් දීම වඩාත් හොඳයි. ඒ නැතත් අඩු වශයෙන් මෙහෙම හිතන්න ඕන. මේ தත්ත්වේ මාත් ඉන්නේ නැත්. බුදු පියාණන් වහන්සේගේ වචනේ එතකොට ඒක අනුව අපි අන්න හිතට දා ගන්නවා. සමානාත්මතාව සංසාරේ යකින් බලනකොට සමානාත්මතාවක්. මොකද මේ කර්ම කියන මේ නූල් බෝලේ අවුල් කරගෙන තමයි මේ ලෝක සත්‍යය මෙච්චර කාලයක් දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරන්නේ. එතකොට අපි ඒක තවත් අවුල් කරගන්න ඕනේ අර කියාපු ඊර්ෂාදී වැරදි සිතුවිලි වෙන. ඒ වෙනුවට අපිට මේ අන්න අර විදිය කෙනෙක් සමාහිත අපෙන්ම උදව් ලබාගෙන ඉගෙන කියාගෙන අන්තිමට දුසත් සත්‍යයකට පත් වුණාම ඊර්ෂ්‍යා කරනවා. එනුවට Tamanට ඒ පුද්ගලයාගෙන් ලබා ගන්න පුළුවන් පළමුවෙනිම ලාභය මොකක්ද? ඊර්ෂ්‍යාව වෙනුවට තියෙන මුදිතාව ඇති කරගන්නවා. මුදිතාව කියන වචනය මේ පින්වත්තුන් සමහර විට ඒ වචනේ වැඩි අහලත් නැතිව ඇති. ඔය සතර බ්‍රහ්ම විහෙන්නේ කියලා තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. ඒයි මෛත්‍රිය කරුණාව කියන එක නම් ඇතත් නැතත් නිතර අහන්න ලැබෙන සමාජයේ. මුදිතාව කියන එක වැඩි අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒක අමතක වෙච්ච එකක් ලෝකයාට. ඒ වෙනුවට තියෙන ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි ප්‍රකට වෙන්නේ. මුදිතාව කියන්නේ අන ඊර්ෂ්‍යාවට විරුද්ධ අදහසයි. ඒ කියන්නේ කෙනෙකුට හරි ගියාම ඒ ගැන සතුටු වෙන තමයි. අනේ කොච්චර හොඳද? අනේ මිනිහට හරි ගියා. එයා හරි උත්සාහවන්තය, වීරවන්තය, අන්න වීරවන්තයා ජයගනී කියන ඒ කියමන මේ පුද්ගලයා ලෝකයාට ආදර්ශෙන් පෙන්නවා කියලා සතුටු වෙනවා. එතකොට ඒ දිනුනුණු පුද්ගලයෙක් දිහා බලලා සතුටු වීම තුළින් ඒ තමන් පණුවින්ම ලාභය ලබනවා. අපි හිතමු තමන්ගෙන් උපකාර ලැබලා ලොකු තත්ත්වයක් ලබා ගත්ත කෙනෙක් කුලහීන පුද්ගලයෙක්. එයාගෙන් තමන්ට ලබන්න පුළුවන් පණුවිනිම ලාභය. හදිසියකට නායක එහෙම ඉල්ල ගන්න බැරි වුණා. අන්න අරකයි. තමන්ට හිතලා සතුටු වෙන්න පුළුවන්. මේ මිනිස්යාගේ වීරය, ඒ උත්සාහයට මමත් අත දුන්නා නේද? මමත් උපකාර වුණා නේද? කොයිතරම් හොඳද මේ ලෝකයට ආදර්ශයක් දුන්නා. වීරවන්තයා ජයගනි, උත්සාහවන්තයා ජයගනි. ඒ අතීතයේ තිබුණ යම් කිසි කුසල ශක්තියක් උත්සාහයෙන් මතු කරගත්තා. අන්න එහෙම සතුටු වෙන්න පුළුවන් හැකියාව තියෙනවනම් අන්න අර මානසික පීඩණය, අර පතු ඊර්ෂ්‍යා ආදී ඇති කරගෙන තමන් ඒවා තුලින් අකුසල් රැස් කරගෙන අන්තිමට තමනුත් අන්න අර විදිහේ ඒක කර්ම විපාකයක්ම ඊළඟට තමන් වෙටෙන්නේ අර සුනීතට වුණා වගේ නරක තැනකට. ඒක නිග්‍රහ කළා හිතමු. අර ගුණවඳුන්ට නිග්‍රහ කිරීම, අර පසිබුදුරජාන් වහන්සේ කෙනෙකුට නිග්‍රහ කිරීම තුලින් ඒක කෙරෙත් මාන්නේ නිසා ඒයින් අර සුනීත අර තත්වයට වැටුණා. ඒ වගේ මේ වර්තමානයේ කරන ඊර්ෂ්‍යා ආදී ඇති කරගන්න වැරදි අදහස් නිසා, වැරදි සංකල්ප නිසා සංසාරයේ මහා භයානක තත්ත්වවලට පත් වෙනවා, දුගී තත්ත්වවලට පත් වෙනවා. ඒ වෙනුවට අපි අර නියම ආකාරයේ ඒ බුදු පියාණන් වහන්සේ මතු කළ දුන්නේ ආකල්පය ඉදිරිපත් කරගන්නවා නම් මේ අපි හැම කෙනෙක්ම තුලම තියෙනවා නර ශක්තියින්. නමුත් ඒ බාහිරව දැන් ඇඳුමෙන් වෙන් කර ඇඳුම ඇහිලා ඉන්න වගේ සමාජයේ මේ අවස්ථාවේ පවතින තත්ත්වය අනුව කෙනෙක් මනින්න බෑ. ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් බුදු ඇසට ඒ ඔක්කොම පෙනිලා යනවා. අන්න අර පන්ති කාමරයක් නොබෙදූ මේ පාසලක් වගේ බැලු බැලමටම පේනවා මේ අහවලා තමයි මේ අහවල තත්ත්වයේ ඉන්නේ. මේ තත් සාංශාරික බුද්ධිය මේ මට්ටමට මෝරලා තියෙනවා. ඉතින් උගත් කමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ධනවත් කමක් නැති දිවියේ දිලින්දෙක් පහත් කුලයක උපන්. නමුත් අර ශක්තියෙන් තිබෙනවා නම් අනේ තැනැත්තාට තමයි බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම උදව් කළේ. වෙන නිලතල ඇති කෙනාට නෙවෙයි. ඒකයි අර දැන් වන්න බුදු පියාණන් වහන්සේගෙන් බණ අහන්න එන පිරිස අතරේ ඉස්සරහින්ම ඉන්න රජතුමාටවත් සිටුවරයටත් නෙවෙයි බුදු පියාණන් වහන්සේ බොහෝ විට ධර්මයේ දේශනා කරන්නේ. පිරිස් කෙළවර සිටින සමාජයක කුලහීන, නිහීන හැටියට සමාජයේ සලකන අනිත්‍ය නොසුත් විදිහට නිග්‍රහ කරන දරහන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඇතුළත පුණ්‍ය ශක්තිය ඇති. ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අන්න බඳු අයට බුදු පියාණන් වහන්සේ උදව් කළේ. ඒකින් එතකොට අපිට පේනවා මෙන්න මේ අර අපි ආරම්භ කළ හැටියටම ප්‍රතිපත්තිය උපත වෙනුවට උත්පත්තිය වෙනුවට ප්‍රතිපත්තියයි උත්පත්තිය වෙනුවට ප්‍රතිපත්තියයි බුදු පියාණන් වහන්සේ මූල ධර්මය හැටියට ඉදිරිපත් කරේ අර රතේ උපමාවත් එක්ක බලනකොට මෙන්න මේ කාලේ වුණත් එක මතු කරගත්තොත් රතේක කඩයනේ කියලා කියන්නේ ඒ කඩයනේ එකට ලිහිසි තෙල් තියනවනම් හරියට ඒ රෝදේ හොඳට කරකැවෙනවා එහෙම නැතුව වුණොත් අර උපත වගේ දෙයක් ගත්තොත් ඊළඟ රෝදේට කරකැවෙන්න බෑ එතනින්ම ඉවරයි උත්පත්තිය වෙනස් කරන්න බැරි දෙයක් කර්මය වෙනස් කරගන්න පුළුවන් කර්මය වෙනස් කරගන්න පුළුවන්. ඒක ක්‍රියාපටිපාටිය හෝ වේවා. එහෙම නැත්නම් අර කියාපු ආචාර ධර්ම වශයෙන් සලකන කුසල් ලකුසල් ආදී දෙයක් හෝ වේවා. පුළුල් අර්ථයෙන් ගත්තාම ඒවත් අහු වෙනවා. නමුත් ඒක තුළින් පුළුවන් කෙනෙකුගේ ජීවිත පරිවර්තනයක් කරන්න. ජීවිත පරිවර්තනයක් කරගන්න පුළුවන් හැකියාව. හැකි සංඥාව මේ තුළින් බුදු පියාණන් වහන්සේ සමාජයට දීවදාලා. ඒකට කුල බෙහෙදිය පිළිබඳව එහෙම නැත්නම් මේ උපත පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ඒ තර්ක තුළින් අපට වැදගත් ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන් විශේෂයෙන්ම දැන් සමාජයේ මේ කාලේ සමාජය ගැන හිතුවත් අපිට බොහෝ දෙනා වුණොන් මේ කුලල් කා ගන්න එහෙම නැත්නම් අර භයානක අඳුමේ අපරාධවලට යොමු වෙන්නේ අන්න අර කියපු ඊර්ෂ්‍යාව කියන ඒ මාන්නේ ඊර්ෂ්‍යා මාන්නයත් එක්ක අතිනත් අරගෙන යන්නේ මේවා ඒවට හේතුව තමන් උදම් වෙනවා මම මේ උසස් කුලයක ඉන්නවා එහෙම නැත්නම් උසස් තත්ත්වයක ඉන්නවා ඒක හැමදාම ඒක නෑ උත්පත්තිය වුණත් අර කියපු බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා ඒක ඇති කරගත්තු මාන්නයක් පමණයි. ඇතැම් අවස්ථාවක ඊටත් වඩා කර්කශාන්දමින් බුදු පියාණන් වහන්සේ මේ බමුණන්ට උපත්තිය පිළිබඳ ඒ නගන තර්කයට පිළිතුරු දීලා තියෙනවා. මේ බමුණන්ට කියන්න පුළුවන්ද පරම්පරා ගණන් අරතරන් හත්මුතු පරම්පරාවක් තමන් පිරිසුදු බ්‍රාහ්මණ පවුල් වලින් උපන්නා කියලා කියන්න පුළුවන්ද? ඒ අතරතුර අර විදිහට යම් යම් කඩවීම් වුණේ නැද්ද? ඒ කියන්නේ උපේ ලෝකේ සමාජයේ තියෙන ව්‍යාකූලත්වය ගැන හිතනකොට මේ පින්නතුන් හිතා ගන්න පුළුවන් තමන්ගේ මවත් පියාත් ඇත්ත වශයෙන්ම සත්මුතු පරම්පරාව දක්වා නොකඩවාම බ්‍රාහ්මණද නැද්ද කියලා. තවත් අවස්ථාවක කොයිතරම්ද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න ක්ෂත්‍රීය පවුලක කෙනෙක් බ්‍රාහ්මණ තැනැත්තියක් සරණ පාවා ගන්නවා. එතකොට ඒ දරුවට කොහොමද කියන්නේ? එයා මවත් පියාටත් සමානයි මවටත් සමානයි. එයාට කියන්න පුළුවන් බමුණු කුලයේ කෙනෙක් කියන්න පුළුවන් මේ ක්ෂත්‍රීය කුලය කියන්නත් පුළුවන්. අන්න ඔය විදිහට ඒ තර්ක ඉදිරිපත් කරන බුදු පියාණන් වහන්සේ අර බමුණන්ගේ මාන්නය බිඳ හෙළන්න. ඒ තුලින් පෙන්눔 කරනවා මේ උපත කියන එක ඒ මිනිස්යෙන් ඇති කරගත්තු සම්මුතියක් පමණයි. ඒක නියම හරයක් නෑ. ඒ වෙනුවට මෙන්න මේ කර්මය කියන ප්‍රතිපත්තිය අපි කල්පනා කරන්න ඕනේ. ඒක ඊළඟට තවත් පැහැදිලිව දක්වන එක තමයි අන්න අර රහත් වීම සඳහා උත්සාහයේදී කුලය වෙනුවට එතන තියෙන්නේ තමන් මේ වර්තමාන යොදන වීර ශක්තිය ප්‍රධාන කියලා කියන ප්‍රධාන මහා ප්‍රධාන ශක්තිය. ඒ ශක්තිය හැම කෙනා තුළම තිබෙන්න පුළුවන්. බ්‍රාහ්මණයින් හෝ වේවා වෛශ්‍ය ශුද්‍රාදීන් වෙන්න වේවා ඒ අයගේ අතීත පුණ්‍ය ශක්තිය අනුව මේ ශාසනයේ පැවිදි වෙලා ඒ උත්සාහය දැරුවොත් දේවි බඹුන්ගේ දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලාගෙන් බඳුන් පිදුම් ගන්න පුළුවන් රහත් තත්ත්වයට පවාපත් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි නියම බ්‍රාහ්මණයා දැන් මේ ගාථාවෙන් ප්‍රකාශ කළා හැටියට අන්න අර ආධ්‍යාත්මික ගුණධර්ම සම්පූර්ණ කරගත්තු බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් රහත්වන් කෙනෙක් අන්න බඳු කෙනෙක් තමයි නියම බ්‍රාහ්මණයා කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරවදාලේ. ලෝකයාට වසල බ්‍රාහ්මණ කියන සංකල්ප පිළිබඳ අමුතු හැඳින්වීමක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ අමුතු නිර්වචනයක්. මෙතෙක් කුලය හා සම්බන්ධ තියුණු එක වෙනුවට බුදු පියාණන් වහන්සේ සමාජයේ දැන් වසල කියන වචනේ කෙනෙක් කැමති නැත්නම් වසලයා කියනකොට කැමති නැත්නම් වසලය කියලට ඒක නිග්‍රහයක් හැටියට සලකනවනම් අන්න එහෙමනම් මෙන්න මේවයි වසල ධර්ම. මතක තියාගන්න මේවයි වසල ධර්ම කියලා අර වසල සූත්‍රයේ ප්‍රකාශ කරන ආකාරයට තමන් වසලයෙක්ද නැද්ද කියලා තේරුම් ගන්න උපකාර වෙන අන්දමට සමාජයේ තියෙන පාප කර්ම දුෂ්චරිත දූෂණ ඔක්කොම බුදු පියාණන් වහන්සේ පෙළගස්වල දැක්වුවා. ඔන්න දැනගන්න මේක කරනවා නම් මේ වසලේ මේක කරනවා නම් වසලේ යන අනිත් පැත්තේ පෙන්눔 කළා. මෙන්න මේ ගුණ ධර්ම මේ විදිහට කෙලෙස් නැති කරගෙන ශ්‍රේෂ්ඨ චර්යාවක් ඇති කරගන්නවා නම් අන්න ඒ තැනත්ත තමයි බ්‍රාහ්මණයා. ඒ තුලින් අන්න බුදු පියාණන් වහන්සේ සමාජයේ ව්‍යවහාර වෙන වචන දෙකම උපකාර කරගෙන ලෝකයාගේ ආධ්‍යාත්මික දියුණුවට අත දෙන අන්දමේ විග්‍රහයක් ඉදිරිපත් කළා. ඉතින් අර ಜಾති ભેදය වශයෙන් ඔය දක්වන ඔය කුල ભેදය ಜಾති ભેදය හෝ වේවා කුල ભેදය හෝ වේවා ඒ පුද්ගලයා තුළ තියෙන අභ්‍යන්තර ශක්තිය උත්පත්තිය කියන කාරණය තුලින් අමතක කිරීම ඒ සමාජයේ ප්‍රගතියට බාධකයක් බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරවදාලේ. ඒ අතින් බුදු පියාණන් වහන්සේ අර සමාජ ධර්ම හැටියට සලකන බැලුවත් පුදුම අන්දමේ විප්ලවයක් කර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. මේ කාලේ වුණත් අපට කල්පනා කරලා බලනවා නම් ඒ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කුල බෙහෙදිය පිළිබඳ ඉදිරිපත් කළ මතය තුළින් හැම කෙනාටම තමන්ගේ විමුක්තිය මේ විමුක්තිය කියලා කියනකොට නෙවෙයිත් අර්ථය හිතට එන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය සදාගන්න තමන්ට කොයි කුලියේ හොයවා අවස්ථාව තියෙන බවයි ඒ ශාසනය හැම කුලියටම විවෘතව තිබීමේ බුදු පියාණන් වහන්සේ ලෝකයාට පෙන්වා වදාළේ. අර මහා සමුද්‍රයට එකතු ගලාගෙන යන ගංගාවල් වල නම් නැති වෙන වගේ මේ ශාසනයේ කවුරු හෝ පැවිදි වුණොත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රය නාමයයි ලැබෙන්නේ. ශාක්‍ය පුත්‍රය ශ්‍රමණෙක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පුතේ. බුදු පියාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන සංඝයා වහන්සේලාට ඔය බුද්ධ පුත්‍ර කියලා නාමය එන්නේත් ඒකයි. කොයි කුලයක හෝ ඒවා ලැබිලා පැවිදි වුණාට පස්සේ ඒ බුද්ධ පුත්‍ර වෙනවා. ඔන්න ඔය ඒ සංකල්පය තුලින් අපි තේරුම් ගන්න ඕනේ ඒකම අපි අර සමාජයේ දුර්වලකමක් හැටියට දක්වපු එක කල්පනා කරලා ඒක ඒ අනුව මනින්න යන්නේ නැතුව මේ හැම කෙනෙකු තුලම තිබෙන්න පුළුවන්. හරියට දැන් නොකැපූ මැණික් වගේ එතකොට නොකැපූ මැණික් හැටියට කෙනෙක් දිහා බලන්න පුළුවන් ශක්තියක් එනවා. අර විදිහට පහත් කුලයක නිහිනයෙක් ඒ විදිහට පිළිකුල් කරනවා වෙනුවට පළමුවෙන්ම හිතනවා මාත් මේ වගේම සංසාරයේ අනන්ත කාලයක් ඉන්නේ නැත කියලා ඉස්සෙල්ලා කල්පනා කරලා ඊළඟට මේ පුද්ගලයා තුලත් තියෙන්න පුළුවන් විමුක්තියට උපකාර වෙන නිවනට උපකාර වෙන මත හොඳ ගතිගුණ රාශියක් ඒව හැංගිලායි තියෙන්නේ. ඉතින් ඒවා මතු කිරීමට අර බුදු පියාණන් වහන්සේ උපාය කෞශල්‍ය මහා කරුණා සමාපත්තිය උපකාර කරගත්තේ. ওই විදිහට ඒ කුල බෙහෙදය පිළිබඳව බුදු පියාණන් වහන්සේ අනෙකුත් සූත්‍ර දේශනාවල බ්‍රාහ්මණීන්ට නිග්‍රහ කිරීම වශයෙන් නෙවෙයි නමුත් ලෝකයාට මේ තියෙන මිත්‍යා මතයේ ඇති වැරදි පැත්ත පෙන්눔 කිරීමටයි බුදු පියාණන් වහන්සේ මේ කාරණා පෙන්눔 කළේ. ඇතැම් බ්‍රාහ්මණීන් ඒවා පිළිගත්තු බවක් පේනවා. ඒකයි අර වාසෙට්ට බ්‍රාහ්මණයා අර අවස්ථාවේදීම ප්‍රකාශ කළේ නියම බ්‍රාහ්මණෙක් වෙන්නේ සිල්වත් එහෙම නැත්නම් ශීලයේ වෘත සම්පන්න කෙනා තමයි නියම බ්‍රාහ්මණයා කියලා. බමුණන් අතරත් ඒ අතරට ක්‍රමක්‍රමයෙන් මතභේද ඇති වුණා. එතකොට ලෝකයේ අපි බුදු පියාණන් වහන්සේ ගැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ අර සංසාරය ගැන තියෙන යඹුරු අවබෝධය නිසා ලෝකයේ පිළිබඳව අර විදිය වර්ගීකරණයක් නොකර හැම කෙනාටම විමුක්තියේ දොර ඇරිය බව අපට පෙන්වුම් කරන්න පුළුවන් වෙන්නේ. මේ ශාසනයේ දොර විවෘත කළා ඕනෑම කෙනෙකුට පැවිදි වෙලා තමන්ගේ ශක්තියින් මතු කරගෙන සංසාර විමුක්තිය ලබා ගන්න. මේ චිත්ත ශක්තියින් මොකද දීර්ඝ කාලයක් මේ සංසාරයේ එකතු කරගත්තු දේවල් අතර පාප කර්මවල විපාක වගේම කුසල කර්මවල ශක්තියිනුත් තිබෙනවා. ඒවා නොදැන තම කෙනෙකුට ඒවා දියුණු කරගන්නවත් අවස්ථාව නොදීම එතකොට ඒ තුලින් කෙරෙන්නේ සමාජයේ පරිහානියට හේතුවක් ඒක. ඒක සමහර විට ඉගෙන කියා ගැනීම මේ නිර්තල ආදී පිළිබඳව පමණක් නෙවෙයි අනිත් දේවල් පිළිබඳවත් හැම එකක් පිළිබඳවත්. මේ තුලින් අපේ බුදු පියාණන් වහන්සේගේ ඒ ලෝකයාට දීවදාළ සනාතන වටිනාකම් සාර ධර්ම මතු කර ගන්න පුළුවන් මේ පුද්ගලයෙක් තුල මිනිසෙක් තුල තියෙන විශේෂ ශක්තියින් ඒවට අතදීම් වශයෙන් හැම කෙනෙක් අර ගින්න ගැන කියාපු උපමාව වගේම මේ අප තුල තියෙන්න පුළුවන් දැන් ගින්දර මොන ලීයෙන් පැන නැංගත් ඒවා වෙනසක් නැතිව වගේ තමා මොන කුලයක වුණත් එහෙම නැත්නම් පාප කර්ම කළ කෙනෙක් හෝ ඒවා අර අඟුලිමාලා ආදී උසස් තත්ත්වයට අරහත් තත්ත්වයට පත් වුණාට පස්සේ දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් පවා බඳුම් පිදුම් ලබන්න පුළුවන් වෙනවා. ඒ උත්පත්තිය උසස් උත්පත්තියක් ලැබුවත් පාප කර්ම කළොත් ඒ තැනැත්තා දුගතියට යාම ඒකාන්තයි කියන ඒ කර්මවාදී අනුව පෙන්වුම් කරනවා. ඉතින් ඒත් වශයෙන්ම කර්මය කියන එක මෙතන ඉතාම පුළුල් අර්ථයකින් යොදලා තියෙන්නේ. අපි දැන් අර කර්ම විපාකයයි බොහෝ දෙනා කර්මය හැටියට හඳුන්වන්නේ මේක මගේ කර්මයයි කියලා. ඉතින් ඒක වන්ද දර්ශනයක්. මේක මගේ කර්මයයි කියලා ඒකට යටත් වීම නෙවෙයි කරන්න තියෙන්නේ. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මම කර්මවාදී, ක්‍රියාවාදී, වීරවාදී කියලා. මම කර්මවාදියෙක් නෙවෙයි, ක්‍රියාවාදියෙක් නෙවෙයි, වීරවාදියෙක් නෙවෙයි. මේක බැලුවම ඇතම් කෙනෙකුට මේක මේ නොගැලපෙන එකක් වගේ. කර්මවාදියෙක් මේ කිව්වම මේ අන්නාර කියාපු කර්ම විපාකයේ කර්මය හැටියට ගන්න අය හිතනවා බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ කර්මවාදියෙක් නම් කොහෙද වීරියකට ඉඩ? ඒකට අපි යටත් වෙන්නේ උපාය. එහෙම නෙවෙයි හිතන්න තියෙන්නේ. මම කර්මවාදියෙක් නී. කර්මවාදියෙක් කියනකොට එදෙන හිතා ගන්න ඕන චේතනා ශක්තිය බුදු කියාණන් වහන්සේ ලෝකයට මතු කරලා දෙනවා. මේ ලෝකයා තුල තියෙන චේතනාව වර්තමාන චේතනාව තුල මේ වාහනේ කොයි පැත්තටද හරවන්නේ කියන ඒ අවස්ථාව. ඒක ශක්තිය තියෙන හැම කෙනා තුලම චේතනාම්බික වේකම්මං වදාන් කියන ඒ විග්‍රහය ගත්තොත් අන්න එතන ඒක යනුවයි අපි ගන්න ඕනේ බුදු කියාණන් වහන්සේ මොකද ඒ කර්මවාදී කියලා කියන්නේ. ඒක නිසාම තමයි ක්‍රියාවාදී. ඒක නිසා ක්‍රියාකාරීත්වයකට ඉඩ තියෙනවා. කීරියවාදී කිව්වේ ඒක. ඊළඟට විරියවාදී කිව්වේ ඒ ක්‍රියාශක්තිය උපරිමයටම. අර අපි සමාතම් අවස්ථාවල් ප්‍රකාශ කළ ආකාරයට ඡන්ද වායාම විරිය ප්‍රධාන ආදී වචන වලින් බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කළා දක්වන ආකාරයට කෙනෙකුට ඒ වීරිය ක්‍රමක්‍රමෙන් වැඩි කරගන්න හැටි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. යමකට ඕනෑකමක් කැමැත්තක් ඇති වෙනවා ඒ සඳහා උත්සාහයක් දරනවා ඊළඟට වීරියක් අනුමනවා ඊළඟට දැඩි ජීවිත නිර්පේක්ෂකව දැඩි ප්‍රයත්නයක් යොදලා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. ඒ වගේ පුදුම චිත්ත ශක්තියක් මේ සත්‍ය ආතුල තිබෙන බවයි බුදු පියාණන් වහන්සේ මේ කර්මය කියන වචනෙන් ලෝකයට හඳුන්වලා දුන්නේ. නමුත් මේ කාලේ බොහොම දෙනෙක් එක වරදවල තේරුම් ගන්නවා මේ අපි එක කර්මයයි එක නිසා එක වෙනස් කරන්න බෑ, මගේ කර්මයයි ඊට එහාට කරන්න බෑ කියලා. නමුත් ඒ ඇත්ත වශයෙන් එතන කර්මය පිළිබඳ අවබෝධයම ශක්තියක් වෙනවා. මේ අතීත කර්මයක විපාකයයි, අතීත කර්මයක විපාකය. නමුත් ඒක එසේ වී නමුත් මා තුල තිබෙනවා මේ වර්තමානයේ සකස් කරගන්න ශක්තිය කියලා. ඒ අර චේතනා ශක්තිය තියෙනවා, ඒකයි අර වීරි ශක්තිය තියෙනවා. ඒක නැත්නම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා පුරිසතාම පුරිස වීරිය පුරිස පරාක්‍රම. මහා ප්‍රබල වචන රාශියක් දක්වලා තියෙනවා මේ පුරිෂ වීරියෙන් පුරිෂ පරාක්‍රමෙන් මේ හැම එකකින්ම කරන්න පුළුවන් කියන එකයි. එතකොට අර වඳ දර්ශනයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔය බ්‍රහ්ම නිර්මාණ, දේව නිර්මාණ ආදී ඒ ආගම්වල තියෙන්නේ වඳ දර්ශනයක්. මොකද පුද්ගලයාගේ තුල තියෙන අර අධ්‍යාත්ම ශක්තිය ඒක ප්‍රතික්ෂේප කරනවා. එක්කෝ යදලා එනගුණගෙන ලබා ගන්න දෙයක් විමුක්තිය. මේක එහෙම නෙවෙයි. පුත්කලයා තුල තියෙන ශක්තිය ඕනෑම නිහින කෙනෙකු තුල හෝ ඒ ශක්තිය තිබෙනවා. ඒක හරියාකාරයේ දුවත් ඔන්න විමුක්තිය මතු කර ගන්න පුළුවන්. ඒ ස්වෛරීව ස්වාධීනව ඒක යොදන්න පුළුවන් බව වෙන්නු කරන පරාධීනව නෙවෙයි. යන්නේ අතින් හැම පැත්තෙම කල්පනා කරලා බැලුවත් මෙතෙන්දී එතකොට අර කුල භේදය කියන ඒ බමුණන්ට පහර ගැසීම වශයෙන් නෙවෙයි මෙතන කළේ. අර ලෝකයට හඳුන්වා දුන්නා නියම සාර ධර්ම පුද්ගලයා තුල තියෙන නියම ඒ ශක්තියන් මතු කරලා දුන්නා. ඉතින් ඒ විදිහට අපි කල්පනා කළා අද දවසේ අපි අර සුනීත කියන කසල සෝදකයා ආශ්‍රයෙන් අපි මේ දේශනාව පටන් ගත්තේ. ඇත්ත වශයෙන් ලෝකයා හිතන කසල සෝදකයා කියලා කියන ඒ සුනීත ඉහළ මාර්ථයෙන් කසල සෝදක ගැන කල්පනා කරනවා නම් අන්නර කලින්ක සඳහන් කළ ආකාරයට ඉහළ මාර්ථයෙන් කසල සෝදකයෙක් වුණා. තමන්ගේ චිත්ත සන්තාණයේ තියෙන දීර්ඝ කාලයක් අනාදිමත් කාලයක එකතු වෙලා තිබුණ ඒ කැලි කසල ඉවත් කරලා. ඉතින් ඒකෙන්මයි රහත් වුණේ. එතකොට ඒ නිසාමයි බුදු පියාණන් වහන්සේ නියම බ්‍රාහ්මණයා කිව්වේ අර සුනීත මහරහතන් වහන්සේට. ඉතින් අපි අද දවසේ අපි ඇත්ත වශයෙන් තමන්සත් මේ තම තමන්ගේ ජීවිතවලටත් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ අපේ චිත්ත සන්තානයේ තිබෙන අභ්‍යන්තර ශක්තියින් පිළිබඳ ඒ අදහස් සමූහය එකතු කරගෙන ඒ වගේම සමාජය පිළිබඳව අර ඊර්ෂ්‍යාව මාන්‍ය ආදියට ඒ තුඩු දෙන විදිය වර්ගීකරණ ඉවට ගැති නොවි අපි විවෘත මනසකින් ප්‍රබුද්ධ මනසකින් ලෝකය දිහා බලමින් අපේ චර්යාවන් සකස් කරගමින් ජාතිය උපතහන්නේ නැතුව චර්යාව ගැන සැලකිල්ල යොමු කරමින් අපි ඉදිරි ජීවිතය ගත කරගන්නට මේ අපි පැයක් පමණ වේලා කළ ධර්ම දේශනාවට උපකාර වෙන්නේ නැtei කියලා හිතනවා. ඒ තුලින් මේ තම තමන් කරන බණ භාවනා ශීලාදී ගුණ ධර්ම වඩාත් පිරිසුදුව කරගනිමින් මේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සේවයන් විමුක්ත වුණු උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවේ කුසල ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් නිබඳ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයන් අනුමෝදන් වීමට සත්වයින් සිටිනවා නම් ඒ හැම කෙනෙක්ම මේ අනුමෝදන් වීමෙන් තමන්ගේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධිගින උතුම් මමා මහන් වෙනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මස්සං දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිභයා සෝකපත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිභයා සෝකපත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිභයා සෝකපත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ හිනා පුඤ්ඤකම් නේ මානි බාල සමාන සම්මාන කතිය හිනා පුඤ්ඤකම්
සබ්බේතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පති නීවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
අවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.